මේ පාඩම ඔබට ගෙනෙන්නේ ගන්තිරියාගම මහින්ද මහාවිද්‍යාලයේ රවීන්ද්‍ර දිනේෂ් කුමාර ගුරුතුමා.
සුබ දවසක් දරුවනේ. දයාබර දුවේ පුතේ, පහුගිය සතිය වෙනකොට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඔබ වෙත සපයලා තියෙන පුනරීක්ෂණ කාර්යපත්‍රිකා පොතේ කාර්යපත්‍රිකා 36ක් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දයාබර දුවේ පුතේ, අපි අද සූදානම් වෙන්නේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 37ට අදාළ පිළිතුරු ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් දයාබර දුවේ පුතේ, මේ වෙනකොට ගණිතයේ විෂයට අදාළව ඔයාලගේ ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගත්තේ මූලික දේවල් ගණනාවක් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔබ අපිත් එක්ක මුල ඉඳලා සාසම්බන්ධ වුණා නම් මං හිතන්නේ මේ වෙනකොට විශාල දැනුම් සම්භාරයක් ඔබ වෙත ළඟා කරගෙන ඇති බව අපි දන්නවා. ඉතින් දයාබර දුවේ පුතේ, ගණිතයේ මූලික තේමා හයක් තියෙනවා. මේ තේමා හයෙන් ඔයාලගේ මූලික පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහා අදාළ වෙන්නේ මෙහි තේමා මූලික වශයෙන් හතරක් පමණයි. ඒ කියන්නේ ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එක කොටස සඳහා තේමා හයෙන්ම ඔයාලගෙන් ප්‍රශ්න ඇහුවට, නමුත් දෙවෙනි කොටස, එහෙම නැත්නම් අපි කියනවා B කොටස කියලා, B කොටසට පිළිතුරු සපයනකොට ඒ සඳහා අදාළ වෙන්නේ මූලික තේමාවන් හතරක් පමණයි. ඉතින් දයාබර දුවේ පුතේ, ඒ අඩතේ ඔයාලට කතා වෙනවා අපි කතා කරන මිනුම් තේමාව, සංඛ්‍යා කියන තේමාව, සංඛ්‍යානේ කියන තේමාව, කුලකහ සම්භාවිතාවේ කියන තේමාව. ඉතින් දයාබර දුවේ පුතේ, මිනුම් කියන තේමාවයර්ථයේ ප්‍රශ්නය, සංඛ්‍යා කියන තේමාවයර්ථයේ ප්‍රශ්න දෙක, සංඛ්‍යානේ කියන තේමාවයර්ථයේ එක ප්‍රශ්නය, කුලකහ සම්භාවිතාවේ කියන තේමාවයර්ථයේ තවත් ප්‍රශ්නයක් විදිහට තමයි ඔයාලගේ ප්‍රශ්න අහනු ලබන්නේ. ඉතින් දයාබර දුවේ පුතේ, අපි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 37 සඳහන් වෙන්නේ එයින් වැදගත් වන තවත් තේමා දෙකක් පිළිබඳව. එහෙනම් දයාබර දුවේ පුතේ, අපි සූදානම් වෙන්නේ ඔයාලගේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා 37ට අදාළ ප්‍රශ්න කොටසේ පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඒ පළවෙනි ප්‍රශ්නය ඔයාලට ලැබිලා තියෙන්නේ මිනුම් කියන තේමාව ඉලක්ක කරගෙන. මිනුම් කියන තේමාව යටතේ ඔයාලා දන්නවා වර්ගඵලය, පරිමිතිය. මේ කොටස් දෙක ඉලක්ක කරගෙන ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මේට අමතරව ඔයාලා අපි දන්නවා 10 පන්තියේදී අපි ඉගෙන ගන්න දුරකාල ප්‍රශ්නාරයක් සමහර වෙලාවට මේ ප්‍රශ්නය සඳහා යෙදෙන්න පුළුවන්. දැන්ට ඔලෙවල් විභාගයේ එක් වතාවක් යෙදලා තියෙනවා මෑත කාලයේදී දුරකාල ප්‍රශ්නාරයක් ඇහුවා. මේ මිනිතේ ගන්න නැතුව දුරකාල ප්‍රශ්නාරයකේ ඒ ප්‍රශ්නය අහලා තිබුණේ. ඒ අරනකොට ඔබට සෑම වතාවකදීම මේ මිනුම් කියන තේමාව ඉලක්ක කරගෙන ඔයාලට වර්ගඵලය හා පරිමිතිය ගන්න කිරීම තමයි බහුලව ලැබිලා තියෙන්නේ. එහෙනම් දයාබර දුවේ පුතේ, ඔයාලට ලැබිලා තියෙන ප්‍රශ්නේ දිහාවට අපි යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. එහි පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදියට කියනවා. ABCD ඍජුකෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර 14ක් වේ. එහි AE සමානයි EB වේ. EBC කේන්ද්‍රික ඛණ්ඩ කොටස කපාගෙන පහත පරිදි වෙනත් ඇහැඩ තලයක් සකස් කරගනි. කාර්යපත්‍රිකා පොතට වල උත්තර ලියලා වල අතේ කාර්යපත්‍රිකා පොත තියාගෙන අපිත් එක්ක සහසම්බන්ධ වෙන මේ වෙලාවේ, ඉතින් ඔබට අවශ්‍ය කරන දේවල් සටහන් කරන්නට කුඩා පොතක් මේ වෙනකොටත් අපි දන්නවා වල ළඟ තියාගෙන ඉන්නවා කියලා. අත්‍යවශ්‍ය කාරණා වලගේ පොතේ සටහන් කරගන්න. ඊට අමතරව මේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා පොතට අදාළව එහි සිදුවන වැරදි අඩුපාඩු නිවැරදි කරමින් එහි සටහන් කිරීම ඔබ සිදු කරන්න. එහෙමනම් අපි මේ ප්‍රශ්නයේ දිහාවට යමු. සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලෝකයේදී අපිට හමුවන පොඩි ක්‍රියාකාරකමක් බඳු ප්‍රශ්නයක් අපිට ලැබිලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ කියන්නේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. මේ ඍජුකෝණාශ්‍රයේ එක් පැත්තක් අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 14ක් දිගයි කියලා. ඊට අමතරව අනිත් පැත්තේ දිග දීලා නැහැ අපිට. නමුත් කේන්ද්‍රික ඛණ්ඩයක් අපිට සටහන් කරලා තියෙනවා B ශීර්ෂය කරගත්තු කේන්ද්‍රික ඛණ්ඩයක්. ඉතින් මේ කොටස කපා ඉවත් කරනවායි කියලා දීලා තියෙන්නේ. එතකොට B C දුර මේකෙදී අපිට තේරෙන්න ඕනේ array වශයෙන් පවතින්නේ. ඒ වගේම B E දුරත් array වශයෙන් පවතින්නේ. ඒ වගේම A E සමාන වෙනවා E B වලට එක ගානේ දීලා තියෙනවා. ඒ අනුව සෙන්ටිමීටර් 14 කියන එක් කොටස කොටසක දිග පළල බවට පරිවර්තනය වෙනකොට පළලේ අගය වෙනවා සෙන්ටිමීටර් 7ක්. ඒ අනුව අපි මෙහි අහලා තියෙන ප්‍රශ්නේ දිහාවට යමු වෙන සූදානම් වෙන්නේ. අපට තේරෙනවා රූපතරහන දිහා බලනකොට පහලින් සකස් කරලා තියෙන රූපතරහන ABCD කොටසෙන් වෙන් කරගත්තේ AEC D කියන කොටස සහ ඊට අමතරව EBC කියන කේන්ද්‍රික ඛණ්ඩය කියන කොටස් දෙක එකට එකතු කරලා සංවෘත රූපයක් හදලා තියෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට අහන්නේ. ABCD ත්‍රිකෝණාස කොටසෙන් කපා වෙන් කරන ලද BCE කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සොයන්න. සාමාන්‍යයෙන් ඔබට දුවේ පුතේ මේ පළවෙනි ප්‍රශ්නය ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය ගොඩක් සරල පහසු ප්‍රශ්නයක් ලැබෙන්නේ. ළමයි ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්නවලට උත්තර ලියන ආකාරයට මෙහි උත්තර ලියන්න උත්සාහ කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට දකිනවා මිනිත්තුවක් ගානේ පළවෙනි දෙවෙනි කොටස් වලට ළමයි සාර්ථකව උත්තර ලියන ආකාරය. ඒ අනුව පළවෙනි කොටසේ අහන්නේ BCE කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග කොපමණද කියලා අහන්නේ. ඒක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒකට ඔබට පේනවා CE කියන චාප දිගයි මේ අහන්නේ කොපමණ දිගක් තියෙනවද කියලා. ඒකට අපි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ සලකපුවාම වෘත්තයකින් හරියටම 4න් පංගුවක් තියෙන්නේ. ඒ කියන්නේ 360කින් නම් අංශක 90ක්. මේ සරල කළාට පස්සේ 4න් එකක් කියලා අපිට ලැබෙනවා. ඒ අනුව වෘත්තයක පරිධිය සෙවීම සඳහා අපි භාවිතා කරන සූත්‍රය දන්නවා 2πr. එහෙම නැත්නම් 5d කියන සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව මෙහි කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන නිසා කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සෙවීම සඳහා 4න් එකක් 2πr කියන සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව 4න් එක ගුණ කිරීම 2 ගුණ කිරීම 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම මෙහි array විදියට අපි සෙන්ටිමීටර 7 භාවිතා කරනවා. ඒ අනුව 4න් 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7 කියන ප්‍රකාශනයේ හරේ තියෙන 7 ඉලක්කමකට ළවේ තියෙන 7 ඉලක්කමක් සුළු වෙනවා. ඒත් එක්කම හරය 4න් 1 කියන කොටසේ තියෙන 4 ඉලක්කමට ළවේ තියෙන 2 ඉලක්කම දෙවරක් 1යි දෙවරක් 2යි කියලා සුළු වෙනවා. ඊට අමතරව දෙවරක් 1යි දෙවරක් 11යි කියලා 22 සුළු වෙනවා. 22ට දෙවරක් 11ක් විදියට. ඒ අනුව මෙහි අවසාන උත්තරය සෙන්ටිමීටර් 11ක් ලෙස අපිට ලැබෙනවා. එහෙනම් දයාබර දුවේ පුතේ අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නය EC චාපදිග මේ චාපදිග කොච්චරක්ද කියලා අහන්නේ. චාපදිග සෙන්ටිමීටර් 11. මෙහිදී ඔබට විශේෂ දෙයක් මා කිව යුතුයි. ඔබට අහන ප්‍රශ්නවලදී ඔබ අහන ප්‍රශ්නයට නිවැරදිව උත්තරේ සපයන්ට ඕන. අපි පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන අවස්ථාවලදී දකින අලු පහඩු තමයි දරුවනේ. දරුවන්ට චාපදිග හොයන්න කියන අවස්ථාවලදී දරුවන් මෙහි සූත්‍රය වරදවා ගන්නවා. ඒ නිසා ඔබ මතක තියා ගන්න ඕනේ. ඔබට මේ සඳහා සූත්‍ර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සූත්‍ර කඩපාඩමින් තියෙන්න ඕනේ. වෘත්තයක පරිධිය සෙවීම හා සම්බන්ධ සූත්‍රයේ 2πr කියන සූත්‍රයේ ඊළාට වෘත්තයක වර්ගඵලයේ සෙවීම සම්බන්ධ වන 5r වර්ගය කියන සූත්‍රය මේ කියන වලින් අනිවාර්යෙන් මේ කොටස් දෙක සම්බන්ධ කරමින් ඔබෙන් තනි ප්‍රශ්නයකට අවශ්‍ය කරන දේවල් අහන බව මතක තියා ගන්න ඕනේ. එහෙමනම් මේ ප්‍රශ්නයට අදාළව ඔබ උත්තර ලියන්න සූදානම් යනවා නම් අනිවාර්යෙන් ඔබ මේ සූත්‍ර දෙක කඩපාඩමින් රැගෙන ආ යුතුයි. මොකද මේ ප්‍රශ්නයේදී ඔබට අනිවාර්යෙන් මේ ප්‍රශ්නය සඳහා මේ කොටසේ මේ 2πr හෝ එහෙම නැත්නම් 5r වර්ගය නැත්නම් මේ කොටස් දෙකම ඔයාලගේ ප්‍රශ්නය අහන්න ඉඩ කඩ වැඩි නිසා. එහෙමනම් දයාබර දුවේ පුතේ පළවෙනි කොටස සඳහා උත්තරේ විදිහට අපිට ලැබෙනවා සෙන්ටිමීටර් 11ක් කියලා. එහෙමනම් අපි සූදානම් වෙන්නේ දෙවනි කොටස සඳහා උත්තරය කතා කරන්න. දෙවනි කොටස කියනවා සකස් කරන ලද හැඩතලයේ පරිමිතිය සොයන්න. සකස් කරන ලද හැඩතලයේ පරිමිතිය සොයන්න. එතෙන්දී අපි රූපතරහන දියාවට අපව හැරලා බලපුවාම අපිට පේනවා දයාබර දුවේ පුතේ ඔය කපාගත්තේ රූපයේ තියෙන ආකාරයටම AECD කියන කොටස ඒ විදිහටම ගණන්ලා රූපය මත තියලා තියෙනවා. ඊට අමතරව අපිට පේනවා තව කොටසක් තියෙනවා ඔය කේන්ද්‍රික ඛණ්ඩයේ කොටස. ඒ කියන්නේ වෘත්තයක 4න් 1ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ කොටස අපිට පේනවා වෘත්තය තුල තවත් කොටසක් විදිහට අන්තර්ගත කරලා තියෙනවා. එහෙමනම් මේ කොටස් දෙකම එකට අරගෙන තමයි අපිට මේ චාපදිග හොයන්න කියලා දීලා තියෙන්නේ. සම්පූර්ණ වටේ දිග හොයන්න කියලා දීලා තියෙන්නේ. ඒ අනුව අපි හොයා ගන්නට ඕනේ මේ එක් එක් කොටසට අදාළ මිනුම් මොනවද කියලා. ඒ අනුව පළවෙනි කොටසේ DC වල දිග අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් මොකද අපිට AB වල දිග 14යි කියලා දීලා තියෙනවා. පරිදි කොණාශ්‍රයක් වන නිසා DC වල දිග පහසුවෙන් අපිට ලැබෙනවා සෙන්ටිමීටර 14යි කියලා. ඊළඟට AD වල දිග අපි BC වල දිගට සමාන බව දන්න නිසා AD වල දිග සමාන වෙනවා BC වල දිගට. ඒ කියන්නේ සෙන්ටිමීටර 7යි. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයේ කික ඔබ කපාගත්ත නිසාවෙන් ඒ C කියලා මෙහි ඔබට පේනවා C අකුරු දෙකක් සම්බන්ධ කරලා තියෙනවා රූප ත්‍රාණ තුල. සමහර විට ඔබ හිතන්න පුළුවන් මේ වැරදීමකින් සරහන් කළායි කියලා. C අකුරු දෙකක් ඔබට තියෙනවා. ඔබට කේන්ද්‍රික ඛණ්ඩයේ පේනවා ඇති මේක ගණන්ලා ආපහු අනිත් පැත්ත හරවලා තියන්. ඒකට මෙහෙම තිබ්බට පස්සේ ඔබට පේනවා මේ රූපයට සම්බන්ධ වෙන අවස්ථාවේදී A අකුර ළඟට නැවත B අකුරක් තේදෙනවා. මේ රූපේ කපලා කොටස මාරු කරලා අනිත් පැත්ත හරවලා තිබ්බාම. ඉතින් ඔබ නිකන් ඉන්න වෙලාවකදී මෙවන් රූපයක් කපලා අපෝ කොටස් මත තියලා පරීක්ෂා කරලා බලන්න මෙවැනි රූපයක් ඔබට ලැබෙන්නේ කියලා. එතෙන්දී ඔබට පේනවා C අකුරේ වෙනස් වීමක් ඔබට දකින්න පුළුවන් වෙයි මං හිතන්නේ. C අකුර ඒ ස්ථානයේ නොවන ලක්ෂණයක් දකින්න පුළුවන් වෙයි. ඒ වුණත් ඔබට සාමාන්‍ය ආකාරයේ රූපයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට B අකුර මෙහිදී අපිට කියවෙන්නේ නැහැ. ඒ නිසා B අකුර අපි අයින් කරලා තියෙනවා. B අකුර සහ A අකුර කියන දෙකම එකම ස්ථානයේ දෙන නිසා ඒ අනුව ඒ සීදුර සෙන්ටිමීටර 7ක් ලෙස අපිට ලැබෙනවා වෘතයේ අරේ විදියට පවතින නිසා. ඒ අනුව අපිට ඒ කොටස් දෙකම පැහැදිලි වෘතයේ අරේ නිසාවෙන් ඒ කොටසේ අගයත් පැහැදිලිව නිරූපණය වෙනවා. ඒත් එකම අපිට ඊළඟ කොටස සඳහායි අපි යන්නේ. එහි ඡාපදිකක් අපිට දීලා තියෙනවා. මේ ඡාපදික අපෙන් අහනවා කීයද කියලා. ඔය ඡාපදික ලබා ගැනීමේදී අපිට අපි කලින් ගණනය කරන ලද කොටස භාවිතයට ගන්නට පුළුවන්. ඔබ අපි හොයාගත්තා CE ඡාපදික කොච්චරක්ද කියලා. CE ඡාපදික අපි හොයාගෙන තියෙන නිසා මේ කොටසේදී CE දිග වෙනුවට ඒ අගය අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් CE කියලා කියන්නේ සෙන්ටිමීටර 11ක් කියලා අපි හොයාගත්ත නිසා මේ කොටස් දෙකටම CE වශයෙන් සටහන්ලා තියෙන කොටස් දෙකටම අපිට සෙන්ටිමීටර 11 බැගින් සටහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඒ කොටස් දෙකම සෙන්ටිමීටර 11 බැගින් වෙනවා. හතේ කොටස් දෙකක් තියෙනවා. 14 කොටසක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ රූපයේ පරිමිතිය ලබා ගැනීම සඳහා අපිට පහසුවෙන් එනවා මේ කොටසේ 14 කොටස එකතු කිරීම. 11 කොටස් දෙකක් තියෙනවා. එහෙනම් 11 ගුණ කිරීම 2. ඒ වගේම 7 කොටස් දෙකක් තියෙනවා. 7 ගුණ කිරීම 2. ඒ අනුව ඒ මගින් අපිට ලැබෙනවා උත්තරයක් 14 එකතු කිරීම 11 2 උත්තරේ 22යි. එකතු කිරීම 4 2 උත්තරේ 14යි. ඒ අනුව 14 එකතු කිරීම 22 එකතු කිරීම 14 කියලා අපිට ලැබෙනවා. 14 14 28යි 28යි 22යි කියලා කියන්නේ සෙන්ටිමීටර 50යි කියලා පහසු උත්තරයකට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දයාවරු මේ පුතේ මේ සාමාන්‍ය ගණනේ ක්‍රීම් වලදී ළමයි ගොඩාක් වෙලාවට ලොකු ලොකු දේවල් ගැන හිතනවා. නමුත් අපේ විභාගයෙන් අහන්නේ බොහොම සරල දේවල් ටිකක්. ඔබට පේනවා උඩින් කපාගත්තේ මේ තල රූපය ආපහු පල්ලෙහාට අරගෙන එනකොට ඒ තල රූපයමයි තියෙන්නේ. පොඩි පොඩි වෙනස් කිරීම් කිහිපයක් කරලා අලුත් රූපයක් හදලා තියෙනවා. ඉතින් ඔබට මේ වගේ කුඩා අත්දැක බැලි ඔබට ගෙදදි කරන්න පුළුවන්. සමජාත ප්‍රශ්නයක් අපිට මතකයි එක සැරේ එකදී විභාගයේදී අහනවා අර වටේට මල් පෙත්තක රූපයක් හදලා මේකේ තියන්න පුළුවන් බොත්තම් ගාන කීයද කියලා අහන වෙලාව. ඉතින් එක උඩ නැවත නැවත බොත්තම් තියන්නේ නැහැ කියන එක දරුවෝ මතක තියාගත්තේ නැහැ. ඒක නිසා සිද්ධ වුණා සමහර දරුවන්ට අවසාන උත්තරයේදී ඒ උත්තරේ නිවැරදි උත්තරයක් විදිහට බාර දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක නිසා ඔබ කල්පනාමින් මේ කොටස සඳහා උත්තර ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් බහුල වාහන අවස්ථාවක් තමයි අර වැටක ඍජු කෝණාශ්‍රාකාර ඊඩමක කට්ට හිටවන අවස්ථාව, සමචතුරස්‍රාකාර ඊඩමක කට්ට හිටවන අවස්ථාව, ඊළඟට වහලක පරාල ගහනකොට සිද්ධ වෙන කාරණේ. ඒකට ඔබට මතක් වෙන්න ඕනේ දැන් සමචතුරස්‍රාකාර ඊඩමක නම් සම්පූර්ණ වටයක් ආපහු ගිහිල්ලා ආපහු ආරම්භක ස්ථානයට එනවා. ඒ වගේම ඍජුකෝණාශ්‍රාකාර ඉඩමකත් ආපහු ආරම්භක ස්ථානයට එනවා. හැබැයි ඔබ මතක තියාගන්නට ඕනේ පරාල ගහන වහලයක වගේ දෙයක නැත්නම් ඉඩමක එක් පැත්තක වගේ කම්බි ගහන අවස්ථාවදී කම්බි කට්ටේදීම වගේ කාර්යයකදී මේ වගේ අවස්ථාවකදී ආපහු නැවත ආරම්භක ස්ථානයට එන්නේ නැත්නම් පළවෙනි ස්ථානයට සහ ආරම්භ අවසාන ස්ථානයට කියන දෙකටම කට්ටේ බැගින් වැටෙනවා. අනේ ඒ වගේ අවස්ථාවක නැත්නම් පරාලයේ බැගින් නේදන. ඒ වගේ අවස්ථාවකදී අපිට එදෙන අතරවල් ගානට වඩා එකක් වැඩියෙන් එන්න ඕනේ පරාල ගාන එහෙම නැත්නම් කට්ට ගාන. ඒ වගේ ප්‍රායෝගික අවබෝධයක් ඔබට මේ කොටස සඳහා මේ ප්‍රශ්නය සඳහා තිබිය යුතු බව මතක තියා ගන්න ඕනේ. එහෙමනම් දයාවරු දුවේ පුතේ අපිට දෙවැනි කොටස සඳහා දෙවැනි ප්‍රශ්නය සඳහා වුණ උත්තරයක් අපිට ලැබුණා. එහෙනම් දෙවැනි ප්‍රශ්නය සඳහා ලැබුණ උත්තරය තමයි මේ සකස් කරන ලද හැඩතලයේ පරිමිතිය කොච්චරක්ද කියලා ඇහුවේ. එහෙනම් පරිමිතිය සෙන්ටිමීටර් 50. අපෙන් අහනවා තුන්වැනි ප්‍රශ්නය, තුන්වැනි කොටස, හැඩතලයේ වර්ගඵලය කොච්චරක්ද කියලා අපෙන් අහන්නේ. හැඩතලයේ වර්ගඵලය, හැඩතලයේ වර්ගඵලය කියනකොට ගොඩක් දරුවෝ ආපහු මොකද කරන්නේ, මේ හදපු හැඩතලයේ, එහෙම නැත්නම් සකස් කරන ලද හැඩතලයේ වර්ගඵලය හොයන්න යමු. දයාබර දුවේ පුතේ, මෙතෙන්දී අපි උත්සාහ කරන්න ඕනේ අපි දන්න ක්‍රමවේද වලට අනුව මෙහි වර්ගඵලය ලබා ගන්න යමු වීම. ඒ කියන්නේ අපි ඉගෙනගෙන තියෙන ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඉගෙනගෙන තියෙනවා, සම චතුරාශ්‍රයක වර්ගඵලය හොයන්න ඉගෙනගෙන තියෙනවා, සමාන ත්‍රාශ්‍රයක වර්ගඵලය හොයන්න ඉගෙනගෙන තියෙනවා, ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ඉගෙනගෙන තියෙනවා, වෘත්තයක වර්ගඵලය හොයන්න ඉගෙනගෙන තියෙනවා. ඒ ඇරෙනකොට වෙනත් රූපයක් එනවා නම් රූපයේ කොටස් කරලා අදාළ ඔය රූපයක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ. සමාන්තරාශයක්, ත්‍රිකෝණයක්, ත්‍රපේසියමක්, එහෙම නැත්නම් වෘත්තයක්, මේ වගේ රූපයක් බවට පරිවර්තනය කරගන්න බැරි නම් අපිට ඒ රූපයේ වර්ගඵලය හොයන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් දයාබර දුවේ පුතේ, අපිට දීලා තියෙන හැඩතලේ අපි බලනවා මෙයාගේ සම්පූර්ණ කොටසම දෙවැනි රූපයේ සඳහා යොදාගෙන තියෙනවද කියලා. එතකොට පුතේ, පළවෙනි රූපයේ තියෙන සියලුම කොටස් දෙවැනි රූපයේ සඳහා යොදාගෙන තියෙනවා. එනම් පළවෙනි රූපයේ තියෙන සියලුම කොටස් යොදාගත්ත නිසා දෙවන රූපයේ වර්ගඵලයට පළවෙනි රූපයේ වර්ගඵලය සමාන වෙන්නට ඕනේ. එනම් පළවෙනි රූපේ වම සරල රූපයක් තියෙන්නේ. පළවෙනි රූපයේ ඍජු කෝණාශ්‍රය. එනම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි දෙවණියට හදන මේ තල රූපයේ වර්ගඵලයට සමානයි. එනම් හැඩතලයේ වර්ගඵලය සමාන වෙනවා මුලින් තියෙන රූපයේ වර්ගඵලයට. එහෙනම් මුලින් තියෙන ඍජු කෝණාශ්‍රයක් නිසා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපිට ලැබෙනවා 14 ගුණ කිරීම 7 මගින්. 14 ගුණ කිරීම 7 කියලා කියන්නේ සෙන්ටිමීටර 98ක් ලැබෙන්නේ. ඒ අනුව ඒ වර්ගඵලය නිසා වර්ග සෙන්ටිමීටර 98ක් ලෙස උත්තරය ලැබෙනවා. එහෙනම් ඔබට දෙවැනි තුන්වැනි කොටස සඳහා උත්තරය ලැබෙනවා හැඩතලයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 98යි කියලා. ඉතින් දයාබර දුවේ පුතේ, සාමාන්‍යයෙන් ඔබ මිනිතේ ගානට යමු වෙනකොට මිනිතේ ගානේදී අහලා තියෙන දේට උත්තර දෙන්න ඔබ වග බලා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ අපිට අහලා තියෙන දේට නෙමෙයි අපි උත්තර දෙනවා. හැබැයි අපි උත්තර දෙන්නේ අහලා තියෙන දේට නෙමෙයි. වර්ගඵලය අහපුවාම අපි පරිමිතියට උත්තරේ ලියන්නේ. පරිමිතිය අහපුවාම අපි වර්ගඵලය සඳහා උත්තර ලියනවා. වටේ දිග වගේ අහන්නේ, වටේ දිග අහපුවාම අපි දැනගන්නේ මේ අහන්නේ පරිමිතිය කියලා. ඊළඟට ආවරණයේ වී ඇති ප්‍රමාණය, මේ අහන්නේ වර්ගඵලය ගැන. එහෙනම් මේ අවබෝධය තියාගෙන තමයි අපි ප්‍රශ්නය සඳහා යන්නට වෙන්නේ. එහෙමනම් ඔය විදිහට තමයි පුතේ වාලට ලැබුණ පුණ්‍යචන කාර්යපත්‍රිකා අංක 37 පළවෙනි ප්‍රශ්නය සඳහා උත්තරේ සපයන්නේ. මේ ඔබ දන්නවා ඔබේ ප්‍රශ්න පත්‍රයේ B කොටසේ එන ප්‍රශ්නයක් විදිහටයි එන්නේ. අනිවාර්ය ප්‍රශ්නය ලකුණු 10ක් හම් වෙනවා. සියලුම දරුවන් මේ ප්‍රශ්නය සඳහා උත්තර සපයන්න ඕනේ. උත්තර සපයන්න නැතුව ඉන්නට පුළුවන්. නමුත් උත්තර සපයුවේ නැත්නම් ඔබට ලකුණු ලැබී යාම තමයි ඒදී සිද්ධ වෙන්නේ. ඒක නිසා හැමදෙනාම උත්තර ලැබිය යුතු ප්‍රශ්නයක් කියලා කිව්වේ ඒ නිසා. එහෙනම් දයාබර දුවේ පුතේ, අපි සූදානම් වෙන්නේ ඔයාලගේ ඔලෙවල් විභාගයේ තියෙන තවත් තේමාවක් ඉලක්ක කරගත්තේ දෙවනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්නේ. මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ඔබට පේනවා එක වාක්‍යයකින් දීලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. සම්පූර්ණ වගන්තියම ප්‍රශ්නයක් විදියට දීලා තියෙන්නේ. කිසිදු රූපතරාණක් නැහැ. නමුත් ඔබෙන් අහනවා තනි ප්‍රශ්නයක්. අපි බලමු ඒ ආකාරයේ ප්‍රශ්නයකට කොහොමද උත්තර ලියන්නේ කියලා. එහි කියනවා එක්තරා රැකියාවක් තෝරා ගැනීමට ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන දෙකම සමත් විය යුතුය. සුපුන් ලිඛිත පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාවයේ පහෙන් හතරක් වන අතර ලිඛිත පරීක්ෂණය සමත් වන අය පමණක් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා කැඳවයි නම්ද, සුපුන් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාවයේ පහෙන් තුනක්ද වේ නම් රුක්සතහන් ඇඳ සුපුන්ට රැකියාව ලැබීමේ සම්භාවිතාවයේ සොයන. එතකොට පුතේ මේ දිග ප්‍රශ්නයක් විදිහට තමයි මේක අහන්නේ. හැබැයි ඔබට තේරෙන්න ඕනේ දිග ප්‍රශ්නයක් වුණාට අපි සාමාන්‍ය ලෝකයේ භාවිතා කරන ගැටලුවක් තමයි මේ සඳහා යොමු වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කුලකහ සම්භාවිතාවයේ කියන තේමාව ඉලක්ක කරගත්තේ ප්‍රශ්නේ. විභාග පේපර් එක ඔබ දන්නවා කුලකහ සම්භාවිතාවයේ කියන තේමාව ඉලක්ක කරගෙන තනි ප්‍රශ්නය ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේත් ලැබෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් ලැබෙනවා. එතකොට කුලකහ සම්භාවිතාවය කියලා කියන්නේ ගණිතයේ අඩුම පාඩම් ප්‍රමාණයක් තියෙන, වැඩිම ලකුණු ප්‍රමාණයක් තියෙන පාඩම් විදියටයි අපි හඳුනාගන්නේ. පාඩම් දෙකයි. නමුත් අපිට ලකුණු 22 වගේ ප්‍රමාණයක් මේ තේමාවේ අර්ථේ ආවරණය වෙනවා. එහෙමනම් දයාබර දුවේ පුතේ, අපි සූදානම් වෙන්නේ මෙහි ප්‍රශ්නයට අදාළ උත්තර හොයාගෙන යන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා තෝරා ගැනීමේදී පරීක්ෂණයක් පැවැත්වෙනවා. එය ගොඩක් වෙලාවට පළමු වතාවට කරන්නේ ලිඛිත පරීක්ෂණයක් තමයි පවත්වන්නේ. මේ පරීක්ෂණය පැවැත්වුවට පස්සේ ලිඛිත පරීක්ෂණයෙන් සමහරලාවට දරුවා සමත් වෙන්නට පුළුවන්. සමහරලාවට අසමත් වෙන්නත් පුළුවන්. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වන අය විතරයි ගොඩක් වෙලාවට දෙවනි වර දෙවනි සමුග පරීක්ෂණය සඳහා කැඳවන්නේ. ඒ සමුග පරීක්ෂණය සඳහා කැඳවනකොට එතෙන්දී ගොඩක් වෙලාවට ලැබෙනවා ප්‍රායෝගික පරීක්ෂණ, ප්‍රායෝගික අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවට මුහුණ දීලා තමයි ඔහු ඊළඟ අධ්‍යයන සඳහා එහෙම නැත්නම් රැකියාවට කෙලින්ම බඳවා ගැනීම හෝ ඊළඟ අවස්ථාව සඳහා මුහුණ දිය යුතු වන්නේ. එහෙමනම් මේ කියන මේ අවස්ථාවේ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක්. රැකියාවක් සඳහා තෝරා ගැනීමට ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකම සමත් විය යුතුයි. එතකොට මේ ලිඛිත පරීක්ෂණය විතරක් සමත් වුණා කියලා එයා රැකියාවට බඳවා ගන්නෙ නැහැ. ප්‍රායෝගික පරීක්ෂණය විතරක් සමත් වුණා කියලත් එයා රැකියාවට බඳවා ගන්නෙ නැහැ. එනම් එයා බඳවා ගන්න ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය කියන දෙකම සමත් වෙන්නට ඕනේ. ඒ අනුව කියනවා ලිඛිත පරීක්ෂණය සමත් වීම සුපුන් කියලා නමක් ඔබට දීලා තියෙනවා. සුපුන් ලිඛිත පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාවය 5න් 4ක් වන අතර සාමාන්‍ය අපි නමක් මෙහිදී භාවිත කරනවා. එතකොට මේ දීලා තියෙන දරුවෙක්ගේ නම සුපුන් ලිඛිත පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාවය 5න් 4ක් වන අතර ලිඛිත පරීක්ෂණය සමත් වන අය පමණක් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා කැඳවයි නා. එහෙනම් ලිඛිත පරීක්ෂණය අසමත් වුණා කියලා කියන්නේ එතනින් ඒ අසමත් වීම දක්වන ප්‍රදේශයෙන් එහාට ආයේ යත් යන්න විදිහක් නැහැ. ඇයි ඒකට හේතුව ලිඛිත පරීක්ෂණය අසමත් වෙන අය සම්මුඛ පරීක්ෂණයක ප්‍රායෝගික පරීක්ෂණයක කැඳවන්නේ නැහැ. එහෙමනම් ඔබ දන්නවා සාමාන්‍ය ඔබට ඔබ කාණ්ඩ විෂයන් නැත්තේ సౌందర్య විෂයෙ පෙනී ඉන්නකොට සමහර විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට යන්න නම් ඔබ අනිවාර්යයෙන් ලිඛිත පරීක්ෂණයේදී යම් ලකුණක් ලබා ගත යුතුයි. ඒ ලකුණ ලබා ගත්තාට විතරයි ප්‍රායෝගික පරීක්ෂණේ එන්නේ. අනිත් අතට ප්‍රායෝගික පරීක්ෂණේ ලැබෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණොත් තමයි ඔබට අදාළ සාමාර්ථය ලැබෙන්නේ. එහෙමනම් අපි බලනවා මේ තොරතුරට අදාළ විස්තරය අපි රුක්සරාණ කොහොමද නිරූපණය කරන්න කියලා බලන්න යන්න. ඒ අනුව රුක්සරාණ අපි දන්නවා සාමාන්‍ය රුක්සරණක් කියලා කියන්නේ ගහක අතු දෙකක් වගේ අවස්ථාවක්. එවන මේකේ කියන්නේ ලිඛිත පරීක්ෂණය සමත් වීම තමයි පළවෙනි අවස්ථාව විදිහට අපි සලකන්නේ. ලිඛිත පරීක්ෂණය සමත් වීම දක්වනවා. ඒ වගේම ලිඛිත පරීක්ෂණය අසමත් වීම දක්වනවා. ලිඛිත පරීක්ෂණය සමත් වීම නම් අපිට දීලා තියෙන කොට අපිට අසමත් වීම පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඒ සඳහා අපිට පුංචි භාගමය දැනුම පිළිබඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ලිඛිත පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාවය 5න් 4යි. එහෙනම් රුක්සරණ අපි සමත් නම් කිරීම වෙනවා ලිඛිත පරීක්ෂණය කියලා. ලිඛිත පරීක්ෂණය පෙනී සිටීමේදී කාරණා දෙකක් සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ එක සමත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අසමත් වෙන්න පුළුවන්. එහෙනම් සමත් වීම සහ අසමත් වීම තමයි රුක්සතානේ නම් වේතු අන්ත දෙක වෙනවා. එහෙනම් සමත් වීම එක් අත්තකට අනිත් අත්තකට වෙනවා අසමත් වීම කියන අනිත් අත්ත. එතකොට සමත් වීම කියන අත්තේ සම්භාවිතාවයේ දීලා තියෙනවා එය සම්භාවිතාවයේ 5න් 4යි. සමත් වීම 5න් 4 නම් සමත් නොවීම කියන එක අපිට එනවා 5න් 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 4ක් අඩු කරපුවාම උත්තරේ 5න් 1ක් කියලා. එහෙමනම් 5න් 5 වෙන්න තව කොච්චරක් අඩුද? ගොඩක් වෙලාවට දරුවනේ ඔබ මේ ගැන හිතන්නේ නැහැ, වැඩි සලකන්නේ නැහැ. නමුත් ඔබ නිවැරදි කියලා තහවුරු කරගන්න මෙන්න මේ ක්‍රමවේද ඔබ අනුගමනය කරන්න ඕනේ. රුක්සතහන මත ඔබ සංඛ්‍යා සටහන් කරනකොට මේ රුක්සරාණ මත සටහන් කළා තියෙන දැන් ඔබ 5න් නම් සටහන් කරන්නේ මේ අවස්ථාවේදී 5න් 4යි කියලා උඩත් තේලිනකොට 5න් 1යි කියලා පල්ලෙහාත් තේලියයි. එතකොට මේ ලවයේ තියෙන සංඛ්‍යා දෙක එකතු වුණාට පස්සේ ඔය හරයට සමාන වෙන්නට ඕන. දැන් බලන්න 4යි 1යි 5යි කියලා ලැබෙනවනේ. ඒ 5 කියන එක හරයට සමානයිනේ. ඉතින් යම් කිසි විදියකින් ඔබ මේ අවස්ථාවට අදාළ වෙන්නේ නැහැ ඒක. අපි හිතමුකෝ 7න් දාලා තියෙනවා කියලා. පළවෙනි අත්තේ උඩ කොටසේ 7න් 5යි කියලා දාලා තියෙනවා නම් අනිත් කොටස පහළ කොටස අනිවාර්යෙන් 7න් 2යි කියලා එන්න ඕනේ. මොකද 7න් 7 වෙන්න තව කීයක් අඩු කියලා. ඉතින් මේ වගේ සරල ඒ කියන්නේ අවබෝධයක් ඔබ ළඟ තියෙන්නට ඕනේ. ඔබ නිවැරදිව මේ වැඩේ කරන්න. මොකද මේ හැම පියවරක්ම කියන්නේ ඔබට ලකුණක් ලැබෙන පියවරක්. ඒ නිසා උඩක් කාලවද රුක්සනහනකදී ඔබට ඔය අතුමත සම්භාවිතා සනහන කිරීම වෙනුවෙන් ලකුණක් හිමි වෙනවා. ඒ අනුව 5න් 4 කියන උත්තරේට සහ 5න් 1 කියන උත්තරයටත් ඔබට වෙන වෙනම ලකුණු ලැබෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාව නිවැරදි සමත් වීම කියන කොටස නිරූපණය කිරීම සඳහා 5න් 4කුත් අසමත් වීම නිරූපණය කිරීම සඳහා 5න් 1කුත් දක්වමු. ඊට පස්සේ පුතේ මෙහි දෙවන කොටස. දෙවෙනි කොටස දෙය කියන්නේ දෙවෙනි අවස්ථාවට යනකොට අපි එතෙන්දී පළවෙනි අවස්ථාවලදී අපි ලිඛිත පරීක්ෂණය කියලා ලිඛිත පරීක්ෂණය පෙනී සිටින්. ඊළඟට දෙවෙනි අවස්ථාව අපි නම් කරන්න ඕනේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටින්. ඒත් ප්‍රායෝගික පරීක්ෂණය පෙනී සිටීමට යන්නේ අර අතු දෙකම අපි අඳින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අසමත් වෙන අය ප්‍රායෝගික පරීක්ෂණයට කැඳවන්නේ නැහැ. එහෙනම් අසමත් වීම කියන අත දික් කරන්නේ නැහැ අපි සමත් වීමත් විතරයි අපි දික් කරන්නේ. එතකොට සමත් උනේ අය ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් කරනවා. හැබැයි ප්‍රායෝගික පරීක්ෂණයට යන හැම දෙනාම බඳවගන්නේ එමෙකුත් තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණයට යන අයද කිසියම් කොටසක් තමයි බඳවා ගන්න. ප්‍රායෝගික පරීක්ෂණයට යන අයගෙන් පහෙන් තුනක් බඳවා ගන්නවා සමත් වෙනවා. ඒකෙන් එතකොට අසමත් වීම එහෙනම් දැක්වෙනවා පහෙන් දෙකක් කියලා. එහෙනම් ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීම කියන එක යටතේ අත දෙක නම් වෙන්නට ඕනේ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වීම අසමත් වීම කියලා. ඒ අනුව සමත් වීම කියන අත මත ලියලා තියෙන්න ඕනේ පහෙන් තුනයි කියලා. අසමත් වීම කියන අත මත ලියලා තියෙන්න ඕනේ පහෙන් දෙකයි කියලා. ඒ අනුව මේ අත දෙක මත ලියලා තියෙන සංඛ්‍යා දෙක එකතු අපි අරගත්තොත් 3 2 උත්තරේ 5යි. ඒ 5 කියන එක එහි හරයට සමාන වෙනවා. අසමත් වීම කියන අත අපි කිසිසේත් දික් කරන්නේ නැහැ. එතන සාමාන්‍ය විභාගෙදී ගොඩක් කරලා දෙනවා අසමත් වීම කියන අත දිගු නොකර සිටීම කියන ගැටේ ඔබට වෙනම ලකුණක් පින්නෙමන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක ඒ අවස්ථාවට අනුරූපවයි සිද්ධ වෙන්නේ. අපි සෝදානම් එහි ප්‍රශ්නයේ දිශාවට යමු වෙන්නේ. එයි අහන්නේ රුක්සටහනක් ඇඳ සුපුන්ට රැකියාව ලැබීමේ සම්භාවිතාවය සර. රැකියාව ලැබෙන්න නම් ඔහුට ලිඛිත පරීක්ෂණය සමත් වෙන්නත් ඕනේ. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්නත් ඕනේ. එහෙනම් සමත් වීම කියලා දැක්වෙන උඩ තියෙන පළවෙනි අත දිගට තියෙන සම්භාවිතාවය තමයි අපි මේ අවස්ථාවේදී තෝරගන්නේ. ඒ අනුව අපිට ලැබෙනවා 5/4 පළවෙනි අවස්ථාවේ ලිඛිත පරීක්ෂණය පෙනී ඉඳලා සමත් වීම. ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණය පෙනී ඉඳලා සමත් වීම කියන එක ලැබෙනවා 5/3. ඒ අනුව උත්තරේ 5/4 ගුණ කිරීම 5/3. ඒ අනුව 5/5 උත්තරේ 25යි. 4/3 උත්තරේ 12යි. ඒ අනුව 25/12 කියලා උත්තරයක් ලැබෙනවා. ඉතින් මේ මම මෙහෙම ඔබට මතක් කළාට සමහර දරුවෝ හරි දක්ෂයි අපි දන්නවා. මේ දක්ෂතාවය නිසාම සමහර වෙලාවට ඔහු ඇයාති ඔහු නොහිතන ලකුණු කීපයක් මගහැරලා යන්න පුළුවන්. ඒ නිසා දයාවර දුවේ පුතේ හරි පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕනේ. මොකද අහන්නේ අපිට තුමුන්ට රැකියාව ලැබීමේ සම්භාවිතාවය සොයන්න කියලා. ගොඩක් කාල සම්භාවිතාවේ නිකම්ම අපිට ගන්න පුළුවන්. ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන අය පමණයි ලිඛිත පරීක්ෂණ සමත් වෙන අය විතරයි ප්‍රායෝගික පරීක්ෂණයට ගන්න කියලා දීලා තියෙන නිසා 5/4 ගුණ කිරීම 5/3 කියලා නිකම්ම අරගෙන උත්තරේ 25/12 කියලා ලියන්න පුළුවන්. ඒ වගේ අයට පුතේ රුක්සටහනක දක්වා කියන කොටස එයාලා ගන්න කියවලා නැහැ. ඒක නිසා ඒ කොටස වෙනුවෙන් ලැබෙන ලකුණු අහිමි වෙනවා. ඒසාව කල්පනාවෙන් මේ සඳහා උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න හොඳින් කියවන්නට ඕනේ. කියවලා තමයි උත්තර ලියන්න ඕනේ. ඉතින් ඩයබර දුවේ පුතේ ගොඩක් කාලවට මේ ළමයි අන්තයක් ඇඳ නොඇඳ ඉඳීම කියන එක බහුලව භාවිතා වෙන අවස්ථාවක්නේ. ඒක නිසා විභාගෙදිත් ගොඩක් කාලවට ප්‍රශ්නයක් අහනකොට එහි ගැටලුවක් තියෙනවනේ. ඒක නිසා ඒ ගැටලුවට ගොඩක් කාලවට ඒ වගේ ඒවා දාන්න පුළුවන්. අපිට මතක නම් මං හිතන්නේ මෙන්න මේ වගේ එක ඔබ ළඟ සටහන් කරගන්න පොතක් තියෙනවනම් මම හිතන්නේ මේක සටහන් කරගත්තොත් වඩා ලේසි. මම කියනකොට ඔබට මේක මතක හිටින්නේ නැහැ. ඒක නිසා මම ටිකක් හිමින් කියවන්න. යතුරු කැරැල්ලක කාමර 10ක් ව්‍යුර්ථ කිරීමට භාවිතා කරන යතුරු 10ක් තිබේ. යතුරු 10ක් තිබේ. එකකට පසු එකක් බැගින් භාවිතා කරමින් ගණේෂ් අවස්ථා දෙකකදී දොරක් විවෘත කිරීමට උත්සාහ දරයි. ඒ ප්‍රශ්නේ විදිහට ලියාගන්න ඉහත සිද්ධිය නිරූපණය කිරීම සඳහා රුක්සටහනක් අඳින්න. ඒ දෙවන ප්‍රශ්නේ ලියාගන්න අවස්ථා දෙකේදීම දොර විවෘත නොවීමේ සම්භාවිතාවය සොයන්න. අවස්ථා දෙකේදීම දොර විවෘත නොවීමේ සම්භාවිතාවය සොයන්න. මේ අර්ථයේ පුතේ තව ප්‍රශ්න ගොඩක් අපිට අහන්න පුළුවන්. නමුත් ඔබට මම ඔය සරල ප්‍රශ්නයක් සරල ගැටලුවක් මම ඔය දුන්නේ විභාගයේදී ඔය අපි දැන් කතා කරපු තේමාවට ගොඩක් කලාවට සමීපව අහන ප්‍රශ්නයක්. යතුරු කැරල්ලක කාමර 10ක් විවෘත කිරීමට භාවිතා කරන යතුරු 10ක් තිබේ. සාමාන්‍ය යතුරු කැලලක ඔබ දන්නවා යතුරු ගොඩක් තියෙනවා. ඒවල මේ යතුරු තියෙන්නේ එක එක කාමරය සඳහා, එක එක දොර විවෘත කිරීම සඳහා, එක එක යතුරු බැගින් තමයි අනවු කරලා තියෙන්නේ. ඉතින් මේ යතුරු ටික අරගෙන ගිහිල්ලා පාවිච්චි කරන කෙනෙක්, හරියටම යතුරු දාන්න කෙනෙක් නම් හරියටම යතුරු දාලා අරින්න පුළුවන්. නමුත් එක වගේම නයි යතුරු හරියටම යතුරු හොයාගන්න එක්ක මාක්කියක් දාලා තියෙන්න ඕනේ යතුරු තුන. නමුත් එහෙම නැත්නම් අපිට යතුරු එක එකක් කවුළුවට දාලා අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ මේකෙන් දොර ඇරෙනවද නැද්ද කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි පුතේ ඔය මන් දුන්නේ ගැටලුව වලට. මම විශේෂ නමක් එතෙන් දියලා ගත්ත ගණේෂ් කියන නම. එතකොට මෙයාගේ උත්සාහය තමයි අවස්ථා දෙකක් මෙයා උත්සාහ කරනවා. පළවෙනි උත්සාහය අසාර්ථක වෙනවා. අසාර්ථක වුණාට පස්සේ මෙයා දෙවෙනි උත්සාහයට යනවා කියන එක තමයි තියෙන්නේ. ඉහත සිද්ධිය නිරූපණය කිරීම සඳහා රුක්සරහණක් අඳින්. එතකොට මේ රුක්සරහණ අඳිනකොට පුතේ මම ඔයාලට මතක් කරන්න සූදානම් වුණේ රුක්සරහණ පිළිබඳවයි. රුක්සරහණ අඳින්න කියන අවස්ථාව දෙනකොට මෙහි විශේෂ අවස්ථාවක් තියෙනවා. සම්භාවිතාවේ අපිට දීලා නැහැ මේක. ඒක නිසා ළමයි ගොඩක් කලාවට මේක සම්භාවිතාවයක් දීලා නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න බෑයි කියලා එහෙම යමු වෙන අවස්ථාවක් අපි දකිනවා. ඒ නිසා දයාබර දරුවනේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. එතකොට මේකේ ඔබ පැහැදිලිව කියවුවා නම් මේකේ අපි අර අපේ ජීවිතේනේ මේක සමීප කරගත්තා නම් මං හිතන්නේ ඉතා පහසු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව පළවෙනි වර කියන අවස්ථාවට අපි යන්නේ. පළවෙනි වර කියන අවස්ථාවට යනකොට රුක්සරණ අපි යනකොට අතු දෙක මත ලියනවා. පළවෙනි යතුර භාවිතා කරන්න යන්නේ භාවිතා කරන උඩ දොර විවෘත වෙන්න පුළුවන් විවෘත නොවෙන්න පුළුවන්. එහෙනම් අතු දෙක අපි නම් කරනවා විවෘත වීම විවෘත නොවීම. අපි දන්නවා යතුරු 10ක් කියන කරල්ලේ ඒ දොරට අදාළව තියෙන එක යතුර. සමහර ලාවට පළවෙනි වතාවේ දානකොටම ওই යතුරෙන් දොර ඇරෙන්න පුළුවන්. සමහර ලාවට ඇරෙන්න නැති වෙන්න පුළුවන්. එහෙනම් විවෘත වීම විවෘත නොවීම. විවෘත වෙනවා නම් විවෘත වෙන්න අවස්ථා තියෙන්නේ 10න් එකයි. එක යතුර නැතිනේ. ඒක නිසා 10න් එකක් තමයි විවෘත වෙන්න අවස්ථාව තියෙන්නේ. විවෘත නොවෙනවා නම් විවෘත නොවෙන්න අවස්ථා තියෙනවා 10න් 9. ඒ කියන්නේ වෙනත් යතුරු 9ක් තියෙන නිසා. ඒ වගේම දයාබර දුවේ පුතේ දැන් අපි පළවෙනි වතාවේ යතුරු දැම්මට පස්සේ දෙවෙනි වතාවට අපි යනකොට පළවෙනි වතාවෙම දොර විවෘත වුණා නම් අපි ආයේ දෙවෙනි යතුරක් ඒකට දාලා බලන්න ඕනේ. නැහැ නේද? එහෙනම් දෙවෙනි වතාවට අපි යතුරක් දාලා ආයේ දොර විවෘත වෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එතෙන්දී විවෘත වීම කියන අවස්ථාව ඉදිරියට දීර්ඝ කරන්නේ නැහැ අපි. විවෘත නොවුනොත් විතරයි අපි දෙවෙනි වතාවේ යතුරක් දාන්නේ. ඒකේ තවත් වැදගත් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දුර විවෘත නොවුන යතුරක් තියෙනවා. ඒකේ යතුරක් තියෙනවා. ඒතකොට මේ යතුර පැත්තකින් අපි අරන් තියෙනවා. එහෙම නැත්නම් මේ යතුර අපි අතේ එකතරකට අරගෙන තමයි අපි ඊළඟ යතුර ටික දාන්නේ. නැතුව ආයෙත් ඒ යතුරම දාන්නේ නැහැ නේ අපි. එහෙනම් යතුරු ප්‍රමාණය එකක් අඩු වෙනවා. එතකොට යතුරු 9යි තියෙන්නේ. මේ 9න් එකක් දුර විවෘත වෙනේවා. එතකොට මේ 9න් 8ක් තියෙනවා විවෘත නොවන යතුරු. එතන වෙනත් යතුරු ප්‍රමාණිකුත් තියෙනවා. එහෙමනම් දයාබර දුවේ පුතේ අපි බලනවා මෙතන අවස්ථා අපෙන් අහන්නේ ප්‍රශ්නේ පළවෙනි අවස්ථාවේ රුක්සරහණ දක්වන්නේ කියලා. ඒ අනුව 10න් 1යි පළවෙනි වතාව විවෘත වීම, 10න් 9යි විවෘත නොවීම. දෙවෙනි අවස්ථාවට අපි යනකොට දෙවෙනි වරදී විවෘත වුණා නම් ආපහු දෙවෙනි වතාවේ ඇඳෙන්නේ නැහැ ඒ අත්. ඊළඟ විවෘත නොවීම කියන අත්ත තවදුරටත් දික් කරනකොට අපිට තේරෙනවා 9න් කියන සම්භාවිතාවයක් තමයි අපි එතෙන්දි සටහන් කරන්නේ. 10න් එන්නේ නැහැ එතෙන්ට. 9න් කියන සම්භාවිතාවයක් තමයි එන්නේ. ඇයි ඒකට හේතුව පළවෙනි අතුර අපි භාවිත කරපු නිසා ආපහු දෙවෙනි වතාවේදී ඒ අතුර අපි භාවිත කරගන්නේ නැහැ. ඒ අනුව 9න් එකක් තියෙනවා විවෘත වෙන යතුරු, 9න් 8ක් තියෙන්නේ විවෘත නොවීමේ යතුරු. එහෙනම් දැන් ඔබට පැහැදිලි මම කිව්වේ ප්‍රශ්නේ, මම අහපු ප්‍රශ්නේ දෙවෙනි අවස්ථාවේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම ඇහුවේ අවස්ථා දෙකේදීම දොර විවෘත නොවීමේ සම්භාවිතාවය සොයන්න. අවස්ථා දෙකේදීම දොර විවෘත නොවීමේ සම්භාවිතාවය වෙනවා 10න් 9 ගුණ කිරීම 9න් 8. නොවීම නොවීම කියන අවස්ථාව දිගේ තියෙන සම්භාවිතාවේ පළවෙනි අවස්ථාවේ 10න් 9ක් තිබුණා, දෙවෙනි අවස්ථාවේ 9න් 8ක් තිබුණා. ඒ අනුව මේ අවස්ථා දෙක සරල කරනකොට 10න් 9 ගුණ කිරීම 9න් 8 කියන එක නම් වරක් 72යි 10 වරක් 9 90යි කියලා වළලා 90න් 72යි කියලා තියන්න පුළුවන් සම්භාවිතාව වෙන නිසා. හැබැයි මේක අපිට සරල කරලා තියන්න පුළුවන් පහසු අවස්ථාවක් වෙන නිසා ළමේ තියෙන 9ට හරේ තියෙන 9 සුළු වුණාට පස්සේ 10න් 8යි, එහෙම නැත්නම් ඒක තවදුරටත් සරල කර හැකි 5න් 4යි කියන උත්තරේ අවසාන විදියට ලැබෙනවා. ඉතින් මේකේ අර්ථය පුතේ තව නොඑක ආකාරයේ ප්‍රශ්න වලින් අහන්න පුළුවන්. මම ඔබට ඇහුවේ ප්‍රශ්න දෙකයි. එතකොට ඒ අහපු ප්‍රශ්න දෙකට අදාළව විතරයි මම ওই අවස්ථාවේදී කතා කරේ. මේකේ අහන්න පුළුවන් දෙවෙනි වතාවේ දොර විවෘත වීමේ සම්භාවිතාවය කොච්චරක්ද කියලා. දෙවෙනි වතාවේදී දොර විවෘත වීම කියලා කියනකොට පළවෙනි වතාවේ විවෘත නොවී තියෙන්න ඕනේ, දෙවෙනි වතාවේ විවෘත වෙන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ 10න් 9 ගුණ කිරීම 9න් 1 කියන එක. එහෙම වුණා නම් උත්තරේ වෙනවා 10 වරක් 9 90යි, 9 වරක් 1 උත්තරේ 9. මෙහෙමත් අහන්න පුළුවන්. පළවෙනි වතාවේදීම දොර විවෘත වීමේ සම්භාවිතාවය ගැන සරල ප්‍රශ්නයක් විදියට ඔබට අහන්න පුළුවන්. එහෙම ඇහුවා නම් උත්තරේ 10න් 1 කියන උත්තරේ විතරයි අපි දෙවෙනි අවස්ථාවට යන්නේ නැති නිසා උත්තරේ 10යි 1. ඉතින් මේ වගේ පොඩි සරල ගැටලු වලට ඔබ උත්තර ලියලා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන මේ සඳහා උත්තර ලියලා සූදානම් වෙන්න ඕනේ විභාගයට යනකොට. මොකද මේ එකම වර්ගයේ ගණන් ටිකක් එහා මෙහා කරලා තමයි ඔයාලගේ අහන්නේ. ඒක නිසා ඉස්සලා උත්තර දෙනකොට ඔබ ඒ පිළිබඳව දැනුවත් වෙලා යන එක වඩා හොඳයි. එහෙමනම් දැන් අපි යන්නේ සූදානම් වෙන්න පුතේ ඔයාලගේ පුණ්‍යචර කාර්යපත්‍රිකා පොතේ තියෙන හතරවෙනි ඒ කියන්නේ ප්‍රශ්නාංක 3 සඳහා උත්තරේ සපයන්. ප්‍රශ්නාංක 3 ඔයාලා දීලා තියෙන පුතේ බොහොම සරල ගැටලුවක්. එයත් ඉලක්ක වෙන්නේ කුලකහ සම්භාවිතාවය කියන තේමාවටමයි. කුලකහ සම්භාවිතාවය කියන තේමාවටමයි ඉලක්ක වෙන්නේ. එහි මෙන්න මේ විදිහට අපිට දෙනවා ප්‍රශ්නය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා එක් ප්‍රශ්නයකට පිළිතුරු 1 2 3 4 ලෙස 4ක් ඇත. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා එක් ප්‍රශ්නයකට පිළිතුරු 1 2 3 4 ලෙස 4ක් ඇත. සාමාන්‍ය ඔබේ ප්‍රායෝගිකව ඔබට ඔබ මුණ දෙන ප්‍රශ්න පත්‍රවල ගොඩක් උත්තර 4ක් තියෙනවා. අන් ඒ වගේ එකක්. එයින් එක් පිළිතුරක් නිවැරදිය. සාමාන්‍ය විභාගෙදි දෙන්නේ එක් පිළිතුරක් නිවැරදි වෙන ආකාරයනේ. එක් පිළිතුරක් නිවැරදිය. මෙම ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයන සඳුන් A හා B නම් ප්‍රශ්න දෙකක් සඳහා පිළිතුරු නොදන්නා බැවින් ඒ වාට පිළිතුරු ලබා දෙයි. ඒ කියන්නේ පිළිතුරු හරියටම දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න දෙක සඳහා ඔහු පිළිතුරු ලබා දීම ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් විභාගයේදී අපිට හම්බෙන වර්ගයේ ගැටලුව. විභාගයේදී අපිට හම්බෙන වර්ගයේම ගැටලුව. මේ වර්ගයේ ගැටලු බහුලව අපිට හම්බ වෙනවා සම්භාවිතාවයේ කියන තේමාවට. හැබැයි ළමයි පොඩි නොමග යෑමකුත් මේ වගේ ප්‍රශ්නයකදී කරනවා. එතකොට අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නයේ විදිහට විය හැකි ප්‍රතිඵල ඇතුළත් නියති අවකාශය කුඩු දැලක දක්වන්න. මේකෙදි පුතේ ඔයාලට කියන්න ඕනේ සාමාන්‍යයෙන් ලක්ෂ ප්‍රස්ථාරයේ නැත්තම් රුක්සරහන්. රුක්සරහන් නැත්තම් ලක්ෂ ප්‍රස්ථාරයේ. ওই දෙක තමයි එන්නේ. උඩක් කාලවට ලක්ෂ ප්‍රස්ථාරයේ රුක්සරණයි දෙක මහාන අවස්ථාවක් තියෙනවා. ඒ තොරතුරම ආපහු ලක්ෂ ප්‍රස්ථාරයකින් දාපු තොරතුරම ආපහු රුක්සරණණකින් නිරූපණය කිරීමකුත් එනවා. සමහර වෙලාවට එහි පොඩි වෙනසක් පොඩි සංශෝධනයක් කරලා ආපහු රුක්සරණණකින් නිරූපණය කරන්න කියන අවස්ථාව දෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා සම්භාවිතාවේදී ප්‍රතිස්ථාපන සහිත අවස්ථා සහ ප්‍රතිස්ථාපන රහිත අවස්ථා කියලා. ඒ ප්‍රතිස්ථාපනය සහිතයි කියලා කියන්නේ ගත්තු දේ ආපහු තිබ්බේ තැන ඒ විදිහෙම තියෙනවායි කියන්නේ. සමහර වෙලාවට තියෙනවා ගත්තු දේ ආපහු ඒ තැන ඒ විදිහටම තියන්නේ නැති අවස්ථාව. ඒකට එහෙම වුණාම අපි මොකද කරන්නේ? ගත්තු දේ ආපහු ඒ තැන ඒ විදිහටම තියන්නේ නැත්නම් ඒ වගේ එකක් ප්‍රතිස්ථාපන රහිතයි. එහෙනම් ප්‍රතිස්ථාපන රහිත අවස්ථාවක සම්භාවිතාවය හොයනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ එක තීරුවක් හිස්සුව අපිට ලැබෙනවායි කියලා. ඒ වගේ අවස්ථා අපි ඉදිරියේදී කතා කරනවා ඔබත් එක්ක තවම. ඒක නිසා අපි දැන් සූදානම් වෙන්නේ මෙහි පළවෙනි ප්‍රශ්නෙන් අහපු ප්‍රශ්නය සඳහා උත්තරේ සපයන්. එහි කියනවා විය හැකි ප්‍රතිඵල ඇතුළත් නියද අවකාශය කොටු දැලක දක්වන්න. ඒකට මේ කොටු දැලක මේ තොරතුරු නිරූපණය කරනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙහි ගත්තු දේ ආපහු තිබෙ තැන තියෙන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් එහෙම නොවන එකක්ද කියලා. නැත්නම් අපි කියනවා ප්‍රතිස්ථාපන සහිත අවස්ථාවක්ද නැත්නම් ප්‍රතිස්ථාපන රහිත අවස්ථාවක්ද. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන එක දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කරේ දෙවෙනි ප්‍රශ්නයේ කරේ බලපෑමක් ඇති කරන්නේ නැහැ නේද? ඒකට අපිට මතක් වෙනවා ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි කියලා වර්ග දෙකක් අපි කතා කළා. එතකොට එක් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම කරේ තම සිද්ධියක් බලපෑමක් ඇති නොකරයි. එතන පළවෙනි ප්‍රශ්නයේ කරේ උත්තර ලියන එක දෙවෙනි ප්‍රශ්නයේ කරේ බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපිට සාමාන්‍ය අර අපේ ලෝකයේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නයට හොඳට උත්තර ලියාගත්තොත් දෙවෙනි එකට සාර්ථක උත්තර ලියන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. නමුත් මේ කියන්නේ පුතේ පළවෙනි ප්‍රශ්නයේ අපි වර්ණයක් සඳහා කතරයක් ගහපු එක දෙවෙනි ප්‍රශ්නයේ වර්ණයක් තේරීම කරේ බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒක නිසා අපිට කැමති වර්ණයක් තෝරගන්න පුළුවන්. ඒක පළවෙනි ගැනීම දෙවෙනි ගැනීම කරේ බලපෑමක් ඇති කරලා නැහැ. එනම් මේක ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව. එතකොට ප්‍රතිස්ථාපන සහිත අවස්ථාව. එහෙමනම් බිය හැකි ප්‍රතිඵල ඇතුළත් නියද අවකාශය අපි දක්වනකොට 1 2 3 කියලා 3 4 කියලා වල එක පැත්තක අංක සරහන් කරලා තියෙනවා. අපිට ලක්ෂ ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙන්නේ. ඒ වගේම 1 2 3 4 කියලා අනිත් පැත්තේ B අවස්ථාවට දාලව B ප්‍රශ්නයට දාලව තොරතුරු සරහන් කරලා තියෙනවා. ඒ අනුව අපෙන් අහන්නේ මේ ප්‍රශ්න දෙකට අදාළව ඒ කියන්නේ මේ තොරතුරු ලක්ෂ ප්‍රස්ථාරය තුළ නිරූපණය කරන්න කියලා. ඒ අනුව තොරතුරු නිරූපණය කරනකොට සියලුම අවස්ථා සඳහා අපි සාමාන්‍යයෙන් කතරේ යොදන අවස්ථාවක් තමයි මේ කියන්නේ එකේ එක කියන අවස්ථාවට ඒ වගේම දෙකේ දෙක කියන අවස්ථාවට තුනේ තුන කියන අවස්ථාවට හතරේ හතර අවස්ථාවට ඊළඟ දෙකේ එක දෙකේ දෙක දෙකේ තුන දෙකේ හතර ඔය වගේ අවස්ථා ටික ඔබට ලක්ෂපස්තරේ කියලා මම මෙහෙම කියනකොට ඔබට සිහිපත් වෙන්න ඕනේ ගොඩක් දරුවෝ දැන් මේ වෙනකොට සම්භාවිතාවේ ප්‍රශ්නවල උත්තර ලියලා තියෙනවා ඔබ 10 පන්තියේ මේ සඳහා උත්තර ලියලා තියෙන්නේ ඒක නිසා ඔබට ලොකු ගැටලුවක් නෑ මම හිතන්නේ මේ හා සම්බන්ධයෙන් නමුත් ඔබ උත්තර ලියනකොට ඉතාම පරිස්සමෙන් මේ සඳහා පිළිතුරු සැපයීම කළ යුතුයි සම්භාවිතාවේ ප්‍රශ්නවලදී ගොඩක් වෙලාවට කුලක සම්භාවිතාවේ කියන දෙකම ගොඩක් වෙලාවට සිංහල භාෂාවේ වචන අකුරු එහා මෙහා කරමින් ඔබෙන් ප්‍රශ්න අහන අවස්ථා ටිකක් තියෙනවා ඒක නිසා ඔබ කල්පනාවෙන් උත්තර ලියන්න වග බලා ගන්න ඕනේ හරි අපි එහෙමනම් සූදානම් වෙන්නේ එහි දෙවන ප්‍රශ්නය සඳහා උත්තර සපයන්න එතකොට පළවෙනි අවස්ථාවේදී A සහ B කියන අවස්ථා දෙකටම අදාළ සිද්ධි 16ක් ඔයාලගේ තොරතුරු නිරූපණය වෙලා තියෙන්න ඕනේ එතකොට මේ සිද්ධි 16ක් නිරූපණය වෙනවා 1 1 1 2 1 3 1 4 ආදි වශයෙන් 2 1 2 2 2 3 2 4 ආදි වශයෙන් ඊළඟට 3 1 3 2 3 3 4 ආදි වශයෙන් ඒ විදිහට සිද්ධි 16ක් ඔබත් එක්ක නිරූපණය වෙලා තියෙනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය අහන්නේ ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අංක 3ද? B ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංකේ 2ද වේනම් ප්‍රශ්න දෙකටම නිවැරදි පිළිතුර ලැබීමේ සම්භාවිතාවය සොයන්න. සාමාන්‍යයෙන් ගානකදී තමයි ප්‍රශ්නයක් අහපු ගමන් ක්ෂණිකව උත්තර දෙනවට වඩා හොඳයි ටිකක් කල්පනා කරලා මේ අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න එක. ඔබ මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගත්තා නම් ඒ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර අංකේ 3 වෙනවා. එතකොට ඔබගේ ලක්ෂපස්තරයේ මත අංක 3 කියන පිළිතුරට අදාළව උදාතට මේ සිද්ධිය සම්පූර්ණයෙන් ඔබ වෙන් කර හඳුනා ගත්තා නම් ඒ කියන්නේ අංක 3 ලැබීම කියන අවස්ථාවේදී අවස්ථා 4ක් තියෙනවා. මේ අවස්ථා 4ම ඔබ වෙන් කර හඳුනා ගත්තා නම් ඔතන ඒ උත්තර 4ම නිවැරදි වෙනවායි කියන එක ඔබට පේනවා ඇති. ඒ වගේම B ප්‍රශ්නයේදී නිවැරදි පිළිතුර අංක 2 වෙනමයි කියලා දීලා තියෙනවා. එහෙනම් අංක 2 නම් නිවැරදි පිළිතුර එතන අංක 2 යටතේ සම්පූර්ණ අවස්ථාවම එතරත් අවස්ථා 4ක් ඔබට වෙනවා. එතකොට මේ අවස්ථා 4ම එන පරිදි ඔබ එතෙන්දි වෙනම වෙන් කර හඳුනා ගැනීම සඳහා තොරතුරු නිරූපණය කිරීම සඳහා ලක්ෂපස්තරය තුල රවුම් කිරීමක් කොටු කිරීමක් වගේ දෙයක් කරලා තිබුණා. ඔබට මේක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපි හිතමු අංක 3 කෙලින් අපි රවුමක් යදලා තියෙනවා. ඊළඟ තවත් අවස්ථාවකදී අංක 2 වෙනුවෙන් අපි රවුමක් යදලා තියෙනවා. ඒ කියන්නේ අවස්ථා ටිකම අවස්ථා 4ම නිරූපණය වෙන්න. දැන් ඔබට පේනවා මේ අවස්ථා දෙකේම ඡේදනයක් තියෙන අවස්ථාවක් පොදු අවස්ථාවක් තියෙන අවස්ථාවක් අපිට මුණ ගැහෙනවා. ඒ කියන්නේ 3 2 කියන අවස්ථාව. ඒ කියන එකේ 3 කියන ප්‍රශ්න අංක 3 කියන එකට B කියනගේ ප්‍රශ්න අංක 2 කියන එකට උත්තර සැපයලා තියෙන අවස්ථාවක් හම් වෙනවා. අපෙන් අහන්නේ ප්‍රශ්නය A ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංකයේ අංක 3ද B ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංකයේ අංක 2ද වේනම් ප්‍රශ්න දෙකටම නිවැරදි පිළිතුර ලැබීමේ සම්භාවිතාවය සොයන්න. ප්‍රශ්න දෙකටම නිවැරදි පිළිතුර ලැබීමේ සම්භාවිතාවය. එහෙනම් ප්‍රශ්න දෙකටම නිවැරදි පිළිතුර කියලා කියනකොට A ප්‍රශ්නයේ සහ B ප්‍රශ්නයේ කියන දෙකම නිවැරදි වෙන්න ඕනේ. එහෙම තියෙන අවස්ථා එකයි මේකේ. එහෙනම් 16 එකයි. උත්තරය 16 එකයි. ඊළඟට අංක 3 සඳහා උත්තරය අපි ඒ සඳහා ඒ ප්‍රශ්නය සඳහා යොමු වෙන්නයි යන්නේ. අංක 3 කියන ප්‍රශ්නයේ යටතේ අහන්නේ එක් ප්‍රශ්නයකට පමණ නිවැරදි පිළිතුරු ලබා දීමේ සම්භාවිතාවය සොයන්න. විභාගයේදී එක් ප්‍රශ්නයකට පමණක් ඒ කියන්නේ අපිට අපි 3 වෙනි ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය විදිහට මේ ප්‍රශ්න දෙක සැලකුවොත් එහෙම ඒ කියන්නේ 3 වෙනි ප්‍රශ්නය නිවැරදි වෙනවා 4 වෙනි ප්‍රශ්නය වර්ධිනවා. සමහරවල් 4 වෙනි ප්‍රශ්නය නිවැරදි වෙනවා 3 වෙනි ප්‍රශ්නය වර්ධිනවා. අන්න ඒ වගේ අවස්ථාවක් ගැන අහන්නේ ප්‍රශ්න දෙකම නිවැරදි වීම මේ අවස්ථාවේදී අපි සලකන්නේ නැහැ. එහෙමනම් දයාබර දුවේ පුතේ අපි බලන්නේ මේ අවස්ථාවේදී ප්‍රශ්නාංක 3ට අදා මේ ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුරු අංකයේ 3 වෙන අවස්ථාව ගත්තත් අනිත් පැත්තේ නිවැරදි පිළිතුරු අංකයේ 2 වෙන අවස්ථාව ගත්තත් මේ අවස්ථා දෙකේම තියෙන මේ අවස්ථා දෙකටම කොටු වෙච්ච අවස්ථාව අපිට හම්බ වෙන්නේ පළවෙනි අවස්ථාවේ 4යි ඊළඟට 3යි 7යි. මේ 7ෙන් අවස්ථා සම්පූර්ණ ගන්න 7යි මේකේ එක අවස්ථාවක් අතහැරිලා ගියා. ඒ කියන්නේ අවස්ථා දෙකටම පොදු අවස්ථාව කියන්නේ පිළිතුරු දෙකම නිවැරදි වෙන අවස්ථාව. ඒ අනුව අපිට ලැබෙනවා 2යි 2යි 4යි 4යි 2යි 6යි. ඒ අනුව මේ සම්භාවිතාවය අපි සරහන් කරනකොට ලියන්නේ 16න් 6යි කියලා. ඔබ මෙහි අර කොටු කිරීම කරලා තිබුණා නම් ඔබට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නයට අදාළව නැත්නම් ඒ ප්‍රශ්නයට අදාළව පිළිතුර ගන්නකොට ඒකේ අවස්ථා 4ක් හම් වෙනවා. B කියන ප්‍රශ්නය සලකනකොට ඒකෙත් අවස්ථා 4ක් හම් වෙනවා. මේ අවස්ථා 4 කියන්නේ දෙපාරක් කොටු වෙච්ච එකක් තියෙනවා. අන්න එයා අතහැරිච්චාම අනිත් ටික ඔබට පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී අවස්ථා 6ක් එතන තියෙනවා ඒ අවස්ථා 6 තමයි මේ අහන්නේ එහෙනම් ඒ අවස්ථා 6 කියලා කියන්නේ උත්තරය 16 6ක් බවට පරිවර්තනය වෙනවා උත්තරේ 16 6 ඊළඟ පුතේ මේ ප්‍රශ්න පත්‍රයේන මේ කාර්ය පත්‍රිකාවේන අවසන් ප්‍රශ්නය ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ අවසන් කොටස සඳහා තමයි අපි යොමු වන්න සූදානම් වෙන්නේ. එයි අහනවා ප්‍රශ්න දෙකටම වැරදි පිළිතුරු ලැබීමේ සම්භාවිතාවය සොයන්න. ප්‍රශ්න දෙකටම වැරදි පිළිතුරු ලැබීමේ සම්භාවිතාවය කොච්චරද කියලා අපෙන් අහන්න. එතකොට ප්‍රශ්න දෙකටම වැරදි පිළිතුරු ලැබීම කියලා කියන්නේ පළවෙනි ප්‍රශ්නයේ දීලා තියෙන උත්තරෙත් වරදින්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නයේ දීලා තියෙන උත්තරෙත් වරදින්න ඕනේ. එතකොට අපි බලනවා රූප සටහන තුල මෙවැනි අවස්ථාවක් අපිට හඳුනා ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා ඔය අවස්ථා අපි නම් කරනකොට 1 අවස්ථාව ඊළඟ 2 අවස්ථාව 3 අවස්ථාව 4 අවස්ථාව විදිහට. අපි එහෙම නම් කළොත් එහෙම ඊළඟ අවස්ථාව ඊළඟ පළ අපිට නම් කරන්න පුළුවන් 2 අවස්ථාව 2 අවස්ථාව 3 අවස්ථාව 4 අවස්ථාව කියලා. එතකොට මේ අවස්ථාවවලදී 1 කියන පිළිතුර ඇත්තටම වැරදි. පළවෙනි එකටත් 1 වැරදි, දෙවෙනි ප්‍රශ්නෙටත් 1 කියන එක වැරදි. ඒ වගේම පළවෙනි ප්‍රශ්නේ 1 කියන එක උත්තරේ දීලා දෙවෙනි එකේ 2 කියන උත්තරේ දුන්නොත් එහෙම ඒ උත්තරේ නිවැරදි. ඒ කියන්නේ එකක් හරි එකක් වැරදි. ඊළඟට පළවෙනි ප්‍රශ්නයේ අංක 1 කියන එකට හරි කියන්නේ කතරයක් ගාලා දෙවෙනි එකේ අංක 3 කියන එකට කතරයක් ගාලා. එතකොට ඒ උත්තර දෙකම වැරදි කියලා අපිට තේරෙන්න ඕන. ඊළඟට පළවෙනි එකේ අංක 1 කියන එකට කතරයක් ගාලා දෙවෙනි එකේ අංක 4 කියන එකට කතරයක් ගාපුවම ඒ ප්‍රශ්න දෙකටම දීලා තියෙන උත්තර දෙකම වැරදි. ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී ඔබ තේරුම් ගන්නට ඕනේ මේ නිවැරදි පිළිතුර තෝරාගන්නේ කොහොමද කියලා. ඒ අනුව 2 කියන අවස්ථාව සලකපුවාම පළවෙනි එකේ 2 කියන උත්තරය හරි දෙවෙනි එකේ 1 කියන උත්තරය හරි කියලා ගහලා තියෙනවා. එතකොට මේ උත්තර දෙකම වැරදිලා තියෙනේ අවස්ථාවේ. ඊළඟ පළවෙනි අවස්ථාවේ ඒ කියන්නේ A කියන ප්‍රශ්නයේ අංක 2 කියන උත්තරේ නිවැරදි. B කියන එකේ අංක 2 කියන එක හරි. එහෙනම් ඒ අවස්ථාව 1 ප්‍රශ්නයකට උත්තරේ හරි ගිහිල්ලා 1කට උත්තරේ වැරදිලා. ඊළඟ 2 3 අවස්ථාව ගත්තාම පළවෙනි එකටත් 2 කියන එක වැරදි, දෙවෙනි එකටත් 3 කියන එක වැරදි. 2 4 කියන අවස්ථාව ගත්තාම පළවෙනි එකටත් 2 කියන අවස්ථාව වැරදි, දෙවෙනි එකට 4 කියන උත්තරෙත් වැරදි. එතකොට අපිට තේරෙනවා මේ අවස්ථා ගන්නේ කොහොමද කියලා මම අනිත් ඔක්කොම අපිට සිහිපත් කරේ නැහැ. එතකොට මේ සම්භාවිතාවය ලබා ගන්නකොට අපිට පේනවා ඔබ කලින් කොටු කරලා තිබුණා නම් රවුම් කරලා තිබුණා නම් ආන්ගේ වෙනස් කරපු ප්‍රදේශය අතහැරෙනකොට ඉතුරු වෙන ප්‍රදේශයේ අවයව කීයක් තියෙනවද කියලා තමයි මේ අහන්නේ. ඒ අනුව 4 2 6 6 3 උත්තරේ 9ක් විදියට ලැබෙනවා. ඒ අනුව සමස්ත අවසාන උත්තරය 16 9 කියලා අපිට ලැබෙනවා. 16 9 කියලා කියන්නේ ඒ අවසාන උත්තරය. එතකොට 16 9 තමයි ඔබට ලැබෙන්න ඕනේ පිළිතුර වෙන්නේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නයේ සඳහා ලක්ෂ ප්‍රස්තාරය අපි තොරතුරු නිරූපණය කළා. දෙවැනි අවස්ථාවේදී අපි 16 1 කියලා උත්තරයක් ගත්තා. තුන්වැනි අවස්ථාවේදී අපි 16 6 කියලා උත්තරයක් ගත්තා. හතරවැනි අවස්ථාවේදී 16 9 කියලා උත්තරයක් ගත්තා. ඉතින් පුතේ අපි අද දවසේදී සාකච්ඡා කරන්න යෙදුනේ පුණ්ඩේක්ෂර කාර්යපත්‍රය අංක 37. එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රශ්න පත්‍රවල B කොටසට අදාළ වන ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරේ. ප්‍රශ්න 3ක්. මේ ප්‍රශ්න 3න් තේමා දෙකක් තමයි ඔයාලගේ ඉලක්ක කරගත්තේ. ගණිතයේ මිනුම් කියන තේමාව සහ පුලකහ සම්භාවිතාවය කියන තේමාව කියන මේ තේමා දෙක ඉලක්ක කරගෙන තමයි ඔයාලා අද දවසේ අපි මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කළේ. මම හිතන්නේ ඔබ අද දවසෙන් යම් ප්‍රයෝජනයක් ගන්නට ඇති. මේ අරගත් දේවල් 2021 ඔයාලට ගොඩක් කියලා 2022 අවුරුද්දේදී ඔලවලේ භාගයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. 2021 වර්ෂයේ විභාගයට මුහුණ දෙන්නන් විදිහට ඔයාලා මේ ලබාගත් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඉදිරි අවස්ථාවකදී අපි ඔයාලත් එක්ක නැවත වතාවකදී හම්බ වෙනවා. එහෙනම් අද දවසේ අපිත් එක්ක රැඳී සිටි ඔබට වාසනාවන්ත සුබ දවසක් කියලා අද දවසේ කාර්යපත්‍රිකා සාකච්ඡා කිරීම මෙතනින් නිමා කරනවා. ඔබ සැමට වාසනාවන්ත සුවදායි රාත්‍රියක්.